භාවනාව ඉතාම සරල අභ්‍යාසයක්, ඉතාම සරල ව්‍යායාමයක් සහ ඉතාම සරල ක්‍රමවේදයක්. භාවනාව ජීවිතය සරල කරනවා. භාවිත මනස, දියුණු සිත, හැම විටම ඇසුරු කරන්නේ සරලත්වයයි, සරල බව. පරිණත සිත්, වැඩුණු සිත්, අවබෝධය ලත් සිත් කටයුතු කරන්නේ සරලවයි. බොළඳ සිත් සියල්ල සංකීර්ණ කරගන්න, සියල්ලම කෑම බීම, ඇඳුම් පැළඳුම්, ගෙවල් දොරවල්, ගමන් බිමන්, විවේකය, සම්බන්ධතා, මේ සියල්ලම බේතේත් අසීරු දුෂ්කර සංකීර්ණ. එමෙන්ම නිමා නොවන කාර්යයන් බවට පත් කරනවා. ඒ තමා බොළඳ සිතට කළ හැකි දේ. සංකීර්ණත්වයට කියන තව නමක් තමයි සංසාරය. සසර ඍජුව ගොස්, කෙලින් ගොස්, කෙටි මගකින් ගොස් අවසන් කළ හැකි ගමනක් බොළඳ සිත්, අභාවිත සිත්, මෝකුරා නොගිය සිත් සහ අපරිණත සිත්, වක්‍ර වූ, වංක වූ මාර්ගවල රවුම් ගහනවා. ඒ ස්වභාවය භාවනාවටත් පොදුයි. බොළඳ සිතක්, ඒ බොළඳ ස්වභාවයේම ඉන්න භාවනාවත් උදව් කරගන්න පුළුවන්. භාවනාවේ නාමයෙන් සියල්ලම සංකීර්ණ කරගනිමින්, සංකීර්ණ භාවනා ක්‍රම සොයමින්, සංකීර්ණ අභ්‍යාස ගවේෂණය කරමින්, සංකීර්ණ පොතපත කියවමින්, සංකීර්ණ සාකච්ඡා පවත්වමින්, බොළඳ සිත සිතනවා එතන තමා ගැඹුර තිබෙන්නේ, එතන තමා අවබෝධය තිබෙන්නේ. ගැඹුර තිබෙන්නේ සරලත්වයේ තුලයි. කෙනෙකු භාවනා කරනවාද නැද්ද දැනගන්න අති සූක්ෂම යන්ත්‍ර සූත්‍ර අවශ්‍ය නැහැ. මොළය විශ්ලේෂණය කරන, මොළයෙන් නිකුත් වෙන කිරණ ග්‍රහණය කරගත හැකි යන්ත්‍ර අවශ්‍ය නැහැ. එමෙන්ම තව කෙනෙකුගේ සිතක් දැකිය හැකි චේතෝ පරිය ඥානය, පරචිත්ත විඥානන නුවණ අවශ්‍යත් නැහැ. කොහොමද ජීවත් වෙන්නේ? ජීවිතය තමා ආධ්‍යාත්මයේ කැඩපත. කොහොමද කන්නේ බොන්නේ, කොහොමද අඳින්නේ පළඳින්නේ, කොහොමද ගමන් බිම යන්නේ, බේතේත් ගන්නේ, ගෙවල් දොරවල් හදාගන්නේ, ඇසුරු කරන්නේ. මේ සියල්ල තමා මිනුන් දඬු කෙනෙකුගේ ආධ්‍යාත්මික ප්‍රගතිය මනින. වෙන මිනුන් දඬු, වෙන සංකීර්ණ මිනුන් දඬු අවශ්‍ය නැහැ. කෙතරම් දුරට සරල විය හැකිද? කෙතරම් දුරට මහ පොළොවේ පාතබා ජීවත් විය හැකිද? අවම අවශ්‍යතා සල්පේකින් සෑහීමකට පත්විය හැකිද? නොලද දේ ගැන නොව, ලැබුණු දේ ගැන සිතිය හැකිද? ලබාගත නොහැකි වූ දේ ගැන තැවෙනු වෙනුවට ලබාගත් දේ ගැන සතුටු විය හැකිද? ඒ ලැබුණු දේනුත් කොටහක් බෙදාගන්න පුළුවන්ද? ඒ පමණවත් නැති සෙසු ලෝකයා සමග භාවනාව යනු අතිශයින්ම සරල, එමෙන්ම ප්‍රායෝගික පාරක් මාවතක්. සැනසිල්ල සොයා යන පිරිසට පැහැදිලිව මතක තබා ගන්න මේ මාවත තිබෙනුයේ සැනසිල්ල සොයා යන පිරිසට පමණයි. වෙන කිසිවක් මේ මගෙහි මුණ ගැසෙන්නේ නැහැ. කිසිම තනතුරක්, කිසිම තත්වයක්, මොනම හෝ පදවියක් නැතිනම් උසස් වීමක්, කීර්තියක් හෝ ප්‍රශංසාවක් නැහැ. ඒකක්වත් මේ මගෙහි කොතැනකවත් නැහැ. මුලිනුත් නැහැ, මැදිනුත් නැහැ, අන්තිම කෙළවරෙත් නැහැ. මුලත් මෙදත් අගත් කොතනක් තිබෙන්නේ සැනසීම. එය ඇති පදමට භාවනාව තුළ කෙනෙකුට අත්දකින්න පුළුවන්. ආස්වාස කරන්නේ සැනසිල්ල, ප්‍රස්වාස කරන්නේ සැනසිල්ල. සැනසීම යනු සතුටට එහා ගිය අත්දැකීමක්. සතුට අප කවුරුත් හඳුනනවා. කවුරුත් සොයා යන දේ කාගේ ඉලක්කය? සතුට කැමති දෙයක් අත්පත් කරගන්නා විට ඇතිවන මානසික හැඟීමට තමා සතුට කියන්නේ. බලාපොරොත්තුවෙන් සිටි යමක් ලැබෙන විට, අපේක්ෂිත යමක් ඉටුවන විට, සොය සොයා සිටි යමක් ළඟාවන විට, මානසිකව ඇතිවන ප්‍රතික්‍රියාවට තමා සතුට කියන්නේ. ඒ සතුට දසදහස් වාරයක් විවිධ මට්ටම් වලින් සහ විවිධ ප්‍රමාණ වලින් කවුරුත් අත්දැක තිබෙනවා කවුරුත් අත්දකින්නවා බලාගෙන සිටියමක් නොලබෙන කල්හි අන්න අත්දකින්නවා එහි ප්‍රතිවිරුද්ධ ස්වභාවයේ අසතුට ඒ අසතුට හොඳට හඳුනනවා සමහර විට සතුටට වඩා කෙනෙකු හඳුනන්නේ අසතුට වැඩි වාර ගණනක් ජීවිතේ අත්දකින්නෙත් අසතුට කුමක් නිසාද කවර හේතුවක් නිසාද සතුටට වඩා අසතුට සුලබ අත්දැකීමක් වන්නේ එයද ලෝක ස්වභාවය එයද ජීවිතයක හැටි නැතිනම් කර්මයේද එසේත් නැතිනම් දෛවයේද දෙවියන්ගේ කැමැත්තද කවුරුන් හෝ නියම කොට තිබෙනවාද මේ මිනිස් ප්‍රජාවට සතුටට වඩා අසතුට අත්දකින්න ලෙස නැතිනම් මේ ලෝක යාන්ත්‍රණය කවුරුන් හෝ සැලසුම් කොට තිබෙනවාද සතුට දෙනවාට වඩා අසතුට ලබන විදිහට නෑ කිසිම හේතුවක් නිසා නොවේ දෙවියන් වග කියන්නේ නෑ මේ මිහිතලේ මේ මිනිස් ලෝකේ කොතැනක හෝ මිනිස්සෙකු සතුටින් සිටිනවා නම් නැතිනම් අසතුටින් සිටිනවා නම් මේ පෘථුවියේ මේ මිනිස් ලෝකේ මොන මහද්වීපයක හෝ කවර හෝ රටක කවර හෝ නගරයක කවර හෝ පළාතක කවර හෝ ගමක කිසියම් කෙනෙකු සතුටින් සිටිනවා නම් ඒ සතුට ඈත ලෝකයකින් කවුරුවත් දුන්න දෙයක් නොවේ එසේ මාසතුටින් සිටිනවා නම් එයත් වෙනත් ලෝකයක කෙනෙකු දුන් දඬුවමකුත් නොවේ එමෙන්ව මේ මොහොතේ සතුටින් හෝ අසතුටින් සිටිනවා නම් මේ මොහොතේ සතුටින් හෝ අසතුටින් සිටින්නේ ආත්ම ගණනාවකට කලින් වුණු කල සිදුවීමක් නිසාත් නොවේ අහස නිසාත් නොවේ පොළව නිසාත් නොවේ ඉර හෝ හඳ නිසාත් නොවේ සුළඟ හෝ වැස්ස නිසාත් නොවේ ඒ කිසිවක් නිසා නොවේ එසේනම් කුමක් නිසාද පිළිතුර ඉතාම සරලයි සරල වූ තරමට ප්‍රශ්නවලට පිළිතුරු හොයාගන්නත් ලේසි ගැටලු විසඳාගන්නත් ලේසි අලුතින් ප්‍රශ්න සහ ගැටලු හදාගන්න නැතුව ජීවත් වෙන්නත් පුළුවන් ඕනෑකමින් සිටි දෙයක් ලැබෙන විට මනස ගන්නා ප්‍රතික්‍රියාවටයි සතුට කියන්නේ මානසික හැඟීමට තමන් ආශා කළ දෙයක් ප්‍රාර්ථනා කළ දෙයක් ලෝභ කළ දෙයක් කෑදර වුණු දෙයක් පෙරේතකමින් සිතමින් සිටි දෙයක් තමා වෙතට සපමිණෙන විට අන්න ලෝභ කළ සිත කෑදර වුණු සිත ප්‍රේතකමින් ප්‍රාර්ථනා කළ සිත පත්වෙනවා සතුටට. ඒ තමා සතුට. සරලව අසතුට ඒ සූත්‍රයෙන්ම විග්‍රහ කරගන්න පුළුවන් අවශ්‍ය දෙයක් නොලැබීම, අකමැති දෙයක් ලැබීම, ආශා කළ දෙයක් අහිමි වීම, ඒ ආශා කළ මනස පත්වෙනවා අසතුටට. මේ සරල සූත්‍රයෙන් කෙනෙකුට පිළිතුරක් හොයාගන්න පුළුවන් කුමක් නිසාද කෙනෙකු ජීවිතේ බහුල වශයෙන් අසතුට අත්දකින්නේ, ස්වල්ප වශයෙන් සතුට අත්දකින්නේ. හරිම සරලයි. ආශාව වැඩි වන තරමට අසතුට වැඩි. ආශා කරන දේවල් වැඩි වන විට, ආශාවේ ලැයිස්තුව දිගු වන විට, ප්‍රාර්ථනා කන්ද උසවන විට, ඒවා ඉටුවන්නට තිබෙන අවස්ථා අඩු වෙනවා. එක් පැත්තකින් කෙනෙකුට සිතෙන්න පුළුවන් මොන පරස්පරයක්ද? ඕනෑකම් වැඩි වන විට හරියන්න තියෙන අවස්ථා අඩුයි. වැඩි වෙන්නේ ප්‍රාර්ථනා වැඩිවන්නට ඉටුවන්නට තිබෙන සම්භාවිතාවය අඩුයි. මේ තමා සූත්‍රය. යම් පමණකට ආශාව තිබෙනවද, යම් පමණකට කෑදරකම තිබෙනවද, එපමණට දුක් විඳිනවා, අසතුටින් ඉන්නවා. ආශාවන් අඩුද, ප්‍රාර්ථනාවන් අඩුද, අපේක්ෂාවන් සහ බලාපොරොත්තු ස්වල්පද, ඉටුවන්නට තිබෙන ඉඩ වැඩි, හරියන්නට තිබෙන අවස්ථා වැඩි. කෙනෙකුට තේරුම් ගන්නට අමාරුම සූත්‍රය මේ. සාමාන්‍ය සිතක්, බොළඳ සිතක් හැම විටම විශ්වාස කරන්නේ බලාපොරොත්තු වැඩි වුණු තරමට සතුටු වන්නට තිබෙන අවස්ථා ගණන වැඩි කියලා. ප්‍රාර්ථනාවන් දහස් ගණනක් කරන විට ඉටුවන්නට තිබෙන අවස්ථා ගණන වැඩි කියලා නැහැ, අඩු වෙනවා. සාපේක්ෂව අඩුයි. කුමක් නිසාද? සියල්ල සීමිත නිසා. ජීවිත කාලය සීමිතයි, දහවල සීමිතයි, රාත්‍රිය සීමිතයි, සතියට තියෙන්නේ සීමිත දවස් ගණනක්, මාසයකට තිබෙන්නේ සීමිත සති ගණනක්, වසරකට තිබෙන්නේ සීමිත මාස ගණනක්, ජීවිතයකට තිබෙන්නේ සීමිත අවුරුදු ගණනක්. කාලයේ පමණක් නොවේ, සියල්ලම සීමිතයි. කුමක්ද අසීමිතව තිබෙන්නේ? කිසිම භෞතික දෙයක් අසීමිත නෑ. භෞතික ලෝකය සීමිතයි. එම නිසා සාපේක්ෂ වශයෙන් දුක් විඳින්නට තිබෙන ඉඩ වැඩි ආශාව වැඩිනම් දහසකුත් දේවල් ඉල්ලන සිතක් හඬනවා සියයක් ඉල්ලන සිතට වඩා මක් නිසාද දහසක් දේවල් ඉල්ලන සිතට ලැබෙන්නේ ස්වල්පයයි සමහර විට සියෙන් පංගුවක් පමණ ඉල්ලීම් අඩු වුණු තරමට එතන සැනසිල්ල තිබෙනවා ආශාවන් අත්හල තරමට එතන සැනසිල්ල තිබෙනවා එතන මේ සරල සමීකරණය සරල සූත්‍රය අවබෝධ කරගන්න පුළුවන් නම් ඒ අවබෝධයට අනුව ජීවත් වෙන්න පුළුවන් නම් ඒ හොඳටම ප්‍රමාණවත්. මේ සරල ස්වභාවය සරල සමීකරණය භාවනාව අපට කියා දෙනවා. කෙසේද අවමයෙන් ජීවත් වන්නේ අවමයෙන් උපරිමයෙන් නොවෙයි උපරිමයක් නැහැ උපරිම කියලා කියා කියන්න තැනක් නැහැ මදි 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 කිසි කෙනෙකු නැහැ උපරිම තැනක නතර වුණු ඒ උපරිම කියන ඉහළ මුදුනේහි පදිංචි වූ කෙනෙකු නැහැ. ඊට ඉහළ මුදුනක් පෙනෙනවා. ඊටත් ඉහළ මුදුනක් පෙනෙනවා. අහස උසට මුදුන්. තමන් කෙතරම් මිටිද කියා එවිට දැනෙනවා. ආශාව වැඩිවන පමණට බලාපොරොත්තු සීමාව ඉක්මවා ගොඩනැගෙන පමණට තමන් මිටි වෙනවා තමන් කුදු වෙනවා ආශාව තමන්ට වඩා ඉහළට වැඩෙනවා ඒ ඉහළට වැඩුණු ආශාව ඉදිරියේ තමන් මිටි කෙනෙක් කුදු කෙනෙක් සරල වෙන්න එයයි දක්ෂතාවය එයයි කුසලය සරල වීමයි කුසලය ආශාව සරණ යනමනම් ඒ සරණ යන්නේ අසහනයයි ආශාව ලුහු බඳින කෙනා ලුහු බඳින්නේ අතෘප්තියයි ආශාව පසුපස යන කෙනාට මුණ ගැහෙන්නේ පරාජයයි ඒ තරඟයෙන් දිනූ කෙනෙකු නෑ තව කෙනෙකු අභිභවා යන්නට උත්සාහ කරනවා නම් හැම විටම තමන්ව අභිභවා යන දහසකුත් දෙනා මුණ ගැහෙනවා කෙනෙකුට පුළුවන් තවත් එක්කෙනෙකු දෙදෙනෙකු සමහර විට 5-6 දෙනෙකු නැතිනම් 10-15 දෙනෙකු පරාජය කරන්න තමන් විසින් 10-15 දෙනෙකු පරාජය කරන විට දහස් ගණනක් තමන්ව පරාජය කරනවා නොසන්සිඳෙන ආශාව සෑම විටම නිර්මාණය කරන්නේ පරාජිතෙක් ජයග්‍රාහකයෙකු නොවේ ස්ථාවර පුද්ගලයෙකු නොවේ සැහැල්ලුවෙන් සහ විවේකයෙන් හුස්ම ගන්න කෙනෙකු නොවේයි. ආතතියෙන් පිරුණු කෙනෙක්. අතෘප්තියෙන් බරවුණු කෙනෙක්. සමස්ත ලෝකයේම සරණ යන්නේ තණ්හාවයි. මොන නමින් කීවත් තණ්හාව සරණ ගිය ලෝකයක්. එම නිසයි සංසාරය කියන්නේ. සංසාරයට මඟ පෙන්වන්නේ තණ්හාවයි. තණ්හාව විසින් පෙන්වූ මගෙහි දුවන මගියන්ටයි සත්වයා කියන්නේ. සත්වයා යනු තණ්හාව විසින් පෙන්වූ මගෙහි ඉස්පාසුවක් නැතිව දුවන මගීන්ට මොන ස්වරූපයෙන් හෝ මිනිස් ස්වරූපයෙන් සත්ව ස්වරූපයෙන් නිරිසතුන්ගේ ස්වරූපයෙන් හෝ දිව්‍යමය ස්වභාවයෙන් දුවන්නේ තණ්හාව පසුපසනම් ඒ දුවන්නේ සත්වේ ඉන්නේ සසර තමන්ට වඩා අඩියක් දෙකක් ඉදිරියෙන් දුවන දෙනෝ දහක් දකින්නවා තමන්ට වඩා මීටර් 100ක් 200ක් ඈතින් දුවන ලක්ෂ ගානක් පෙනෙනවා නොනවතින දහවන තරංගයක නොනවතින දහවන තරංගයක දුවනවා 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 දැන් මිනිස් වේශයෙන් දුවනවා කලින් මොන වේශයෙන් දිව්වාද දන්නේ ඊළඟට මොන වේශයකින් දුවන්න වෙයිද දන්නේ දිනුම් කණුවක් නැති එම නිසාම ජයග්‍රාහකයෙකුත් නැති හුදු හතිවැටීමක් පමණක්ම ශේෂවන සාංසාරික දිවීමක් ඒ එතෙර මෙතෙර නොපෙනෙන සාංසාරික ධාවන පතේ අතරමං වූ පිරිසකටයි සත්වයා කියන්නේ. එක පැත්තකින් බය දිනන්න පුළුවන් වෙයිද අත්පත් කරගන්න පුළුවන් වෙයිද මිලදී ගන්න පුළුවන් වෙයිද හදන්න පුළුවන් වෙයිද යන්න පුළුවන් වෙයිද බලන්න පුළුවන් වෙයිද කන්න පුළුවන් වෙයිද මේ සැකයත් එක්කෙන බිය නිරතුරුවම කෙවිතකින් වගේ පිටුපසින් පහර දෙනවා. ඒ බියෙන් සහ සැකයෙන් ගුටිකමින්. නවතින්නට බැහැයි කියා තීරණය කොට දුවනවා. දුවන්න පුළුවන් කමකට දුවනවා නොවේයි නවතින්නට බැහැයි කියා සිතා දුවනවා බය නිසා දුවනවා ආශාවෙන් සිහින දැක කෙනෙකු අද අත්පත් කරගන්න දේ මීට කලින් කෝටි ප්‍රකෝටි ගණනක් දෙනා අත්පත් කරගත්තා. වින්දා එහි ආස්වාදයේ වින්දා එහි සැප වින්දා එහි දුකත් වින්දා කාටවත් කියන්න බෑ මේ විශ්වයේ නැතිනම් මේ ලෝකයේ තේත් නැතිනම් මේ සසරෙහි හාපුරා කියා ප්‍රථම වතාවට තමන් තමා මේ දුක හෝ සැප අත්දකින්නේ කියා. නැහැ. මේට කලින් අතීත රේඛාව දිගේ ආපසු හැරී බැලුවොත් ඉතිහාසයේ පුරාම මිනිසුන් දුක් වින්දා සැප වින්දා මීට වඩා දුක් වින්දා මීට වඩා සැප වින්දා ඉදිරියටත් විඳීවි. කාටවත් කියන්න බෑ තමන් තමා ඉතිහාසයේ පළමු වතාවට මේ සැප විඳින්නේ හෝ මේ දුක විඳින්නේ. නැහැ. මේ දෙකම හරීම පරණයි. කෞතුක භාණ්ඩ වගේ දුකයි සැපයි දෙක. එතරම්ම පැරණි. අදින් පසුවත් තව මත්තට අප්‍රමාණ වූ සත්ත්ව සංඛ්‍යාවක් මේ දුකයි මේ සැපයි මීට වඩා විඳීය. තණ්හාවෙන් දිනු කෙනෙකු නෑ. ඒ මිරිගුවක් ජයග්‍රහණයක් ඇතැයි කියන සිතිවිල්ල පමණයි තිබෙන්නේ. අධිරාජ්‍යයන් පිළිබඳ රජවීම රජවීමිනුත් එහා ගොස් අධිරාජ්‍යයක් බවට පත්වීම රජ කෙනෙක් එක රටකට අධිරාජ්‍යයක් රටවල් ගණනාවකට ඊටත් එහා චක්‍රවර්ති සක්විති මුළුමහත් ලෝකේටම එක්තරා රජ කෙනෙක් බොහෝම වෙහෙස මහන්සි වී අධිරාජ්‍යයක් බවට පත් වුණා. එතනිනුත් එහාට ගොස් චක්‍රවර්ති රජෙකු බවට පත් වුණා. රජ කෙනෙක් පහළ වෙන්නේ කලාතුරකින්, අධිරාජ්‍යයක් බොහෝම කලාතුරකින්, චක්‍රවර්ති කෙනෙක් හිතාගන්නත් බැහැ. අවුරුද්දෙන් අවුරුද්දට සක්විති රජවරු පහළ වෙන්නේ අවුරුදු 100න් 100ට 1000න් 1000ට නෑ. අප දන්නා ඉතිහාසයේ සක්විති රජ කෙනෙක් පහළ වී නෑ. ඉතින් මේ සක්විති රජුරවන්ට හරීම සතුටුයි. හැමෝම ප්‍රශංසා කරනවා, ආශිර්වාද කරනවා, සතුට පළ කරනවා. මිනිසුන් පමණක් නොවේ දෙවියන් පවා. ඉන්ද්‍ර දෙවියන් දෙවියන්ගේ රජු පවා ප්‍රශංසා කළා. ඒ බඳු උසස් නිලයකට පත් වුණහම හැම දෙනාම ආරාධනා කරනවා අපේ රටටත් එන්න, අපේ රටටත් පැමිණෙන්න. දැන් මේ ඉන්ද්‍ර දෙවියන් ආරාධනා කළා දිව්‍ය ලෝකෙට එන්න. ඒ දිව්‍ය ලෝකේ විශේෂ ස්ථානයක තිබෙනවා කැටපත් පවුරක්. ඒ කැටපත් පවුරේ තමන්ගේ නම ලියන්න පුළුවන්. ඒ වාග්ය ලැබෙන්නේ සක්විති රජ කෙනෙකුට පමණයි. සක්විති රජ කෙනෙකුට පමණක් ලැබෙන වරප්‍රසාදයක්. ඉතින් ඉන්ද්‍ර දෙවියන් මේ චක්‍රවර්ති රජතුමාට ඒ පණිවිඩය යවුවා. බොහෝම සතුටින් සහ ආඩම්බරයෙන් පිළිගත්තා. පිළි අරගෙන කිව්වා, මා පමණක් පැමිණීම සුදුසු නෑ. මගේ බිසව කුමාරයන් කුමාරියන් ඇමතිවරු මේ හැම දෙනාම එක්කෙන්න. ඉතින් ඉන්ද්‍ර දෙවියන් කෝ නෑ, ඔබ පමණක් තනියම එන්න. මේ සක්විති රජතුමාට ඒක මදි. එතුමා හිතනවා නෑ මේ සියල්ලේ මෙහෙම වරප්‍රසාදයක් ලේසියෙන් කෙනෙකුට හිමි වෙන්නේ කල්ප ගානකට සැරයක් කලාතුරකින් ලැබෙන අවස්ථාවක්. ඇයි ඒ රහසින් අප්‍රසිද්ධියේ හුදකලාව කරන්නේ? තමන් මගේ නම ලියන එක ඒ කැටපත් පවුරේ දිව්‍යමය වූ කැටපත් පවුර. නැවතත් ආයාචනා කරන්නේ සහ පිරිවරින් මායින්නම් ඔබේ කැමැත්ත. මේ සක්විති රජතුමා බිසව කුමාරයන් කුමාරියන් අමාත්‍යවරුන් මේ සියල්ල සමග ඒ ඉන්ද්‍ර දෙවියන් ඒ වාහනේ ඒ දිව්‍යමය ප්‍රදේශයට ගියා. එහාම ඉන්ද්‍ර දෙවියන් පැමිණ පිළි අරගෙන කිව්වා මේ දොරටුවෙන් තමයි ඒ උද්‍යානයට යන්න තියෙන්නේ. උද්‍යානයේ තමයි ඔය කැටපත් පවුර තියෙන්නේ. එතන ඔබේ නම කුරුටු ගන්න. මා සියල්ලෙක් යන්න. නෑ සියල්ලෙක් නෙමෙයි, ඔබ පමණක් තනියම යන්න. මෙතෙක් දුර ඇවිත් මා පමණක් රහසින් ගිහිල්ලා මගේ නම මේ දුර්ලභ වූ කැටපත් පවුරේ හොරෙන් ලියනවට වඩා මේ සියල්ල ඉදිරියේ ලියන එක වටිනවා. මෙය එසේ මෙසේ භාග්‍යයක් නොවේ. ධාම කලාතුරකින් මිනිස්සෙකුට ලැබෙන අවස්ථාව. ඉන්ද්‍රික ඔබේ මනාපයේ පසුව මට දොස් කියන්න එපා. මෙතුමා සහ පිරිවරින් ගියා. මෙතුමා ඉදිරියෙන් යනවා මේ කැටපත් පවුරට. කල්ප ගානකට සැරයක් එකම එක මිනිස්සෙකුට ලැබෙන අවස්ථාවක් තමන්ගේ නම ලියන්න. එතුමා දිව්වා මේ කැටපත් පවුර ළඟට වේගෙන්. දිව්ව වේගයට වඩා වැඩි වේගයකින් ආපහු දුවගෙන ආවා. දෝගනවිත් ඉන්ද්‍ර දෙවියන්ට කියනවා ඔබතුමා කියූ දේ මට දැන් තමයි වැටහෙන්නේ. එතන මගේ නම ලියන්න ඉඩක් හොයාගන්න අමාරුයි. එපමණටම නම් වලින් පිළිලා. මීට කලින් මේ පෘථිවියේ පහළ වූ සියලුම චක්‍රවර්ති රජවරු තමන්ගේ නම ලියලා ලියලා දැන් මට මගේ නම ලියන්න පුංචි ඉඩක්වත් හොයාගන්න නෑ. මට හරි ලැජ්ජයි. මහා ලැජ්ජාවක්. හොඳ වෙලාවට මං කලින් දිව්වේ නැත්තම් මගේ බිසව කුමාරයන් කුමාරියන් ඇමතිවරු සෙනෙවිවරු සියල්ල ඉදිරියේ මා ලොකු අපහාසයකට පත් වෙනවා. මා එතරම් සාමාන්‍ය කෙනෙක්ද? කෝටි ප්‍රකෝටි ගණනක් අතර තවත් එක්කෙනෙක් පමණක්ද මා? කෝටි ප්‍රකෝටි ගණනක් විඳින දුකයි සැපයි අතර හැම දෙනාම තවත් එක්කෙනෙක් පමණයි. කිසිම විශේෂයක් නැහැ. කාටවත් විශේෂ සැපක්වත් විශේෂ දුකක්වත් විඳින්ට බැහැ. හැම දෙනාම විඳින්නේ කවුරුත් විඳින සැපයි කවුරුත් විඳින දුකයි. ඉතිහාසයේ එදා මෙදා තුර ජීවත් වුණු අසංඛ්‍ය ගණනක් සත්වයන් විඳ දුකයි විඳ සැපයි තමා අදක් කෙනෙක් විඳින්නේ. ඉදිරියටත් යම්තාක් සත්වයන් මේ සතරට එනවද ඒ හැම දෙනාම විඳිනු ලබන දුකයි විඳිනු ලබන සැපයි තමා අද සිටින අය විඳින්නේ. හරල වෙන්න. සරල වූ තැන සැනසිල්ල තිබෙනවා. එය සතුටට එහා ගිය අත්දැකීමක්. තණ්හාවට දිය නොහැකි තිළිණයක්. දැනගන්නට පිළිවන්නම් අවශ්‍ය මොනවද අනවශ්‍ය මොනවද? වෙන් කරගන්න පිළිවන්නම් මේ ටික ඇති මේ ටික අවශ්‍ය නැහැ තමා ප්‍රඥාව ඒ තමා භාවනාව භාවනාව කියනවා අවශ්‍ය මොනවද අනවශ්‍ය මොනවද කියා අභාවිත සිත් මොහුකුරා නොගිය මනස් අපරිණත සිත් බොළඳ සිත් සියල්ල ඉල්ලනවා සියල්ල ලැබුණත් මදි එම නිසා විඳිනවා විඳින හැම සිතක්ම බොළඳයි මහා දිගුලයිස්තුවක් හදන්න පුළුවන් මොනවද ජීවත් වෙන්න අවශ්‍ය කියා ඒ ලයිස්තුවේ කොපමණ දේවල් අද ළඟ තිබෙනවාද තව කොපමණ දේ ලබා ගන්නට තිබෙනවාද ඒ ගැන නිරතුරුවම කල්පනා කරමින් ඒ ලයිස්තුවල ජීවත් වෙන්න පුළුවන් තණ්හාව විසින් රචනා කරනු ලබන ලයිස්තුවල පැහැදිලිව වටහා ගන්න තණ්හාව විසින් රචනා කරනු ලබන අවශ්‍යතා ලයිස්තුවක ගොදුරක් බවට පත් වෙන්න එපා තමන් තීරණය කරන්න අවශ්‍ය මොනවද අනවශ්‍ය මොනවද ඒ තීරණය කිරීමේ කාර්යභාරය හෝ වගකීම තණ්හාවට බාර දෙන්න එපා තණ්හාවෙන් අහන්නත් එපා තණ්හාවෙන් අසන සෑම විටම තමන් පත්වෙනවා දාසයෙකු බවට තණ්හාව පත්වෙනවා ස්වාමියා බවට තණ්හාව ගුරුවරයා වන කල්හි තමන් කීකරු සුවච ගෝලයෙකු බවට පත්වෙනවා තමන් අතට ගන්න කුමක්ද අවශ්‍ය සමහර මොහොතවල් තිබෙනවා කිසිවක් අවශ්‍ය නැති පුංචි ආස්වාසයක් පමණක්ම ප්‍රමාණවත් මොහොතවල් කොපමණ තිබෙනවාද ආහාර අවශ්‍ය වෙන්නේ දවසකට දෙවතාවක් නැතිනම් තුන් වතාවක් කියනවා ආහාර නැතුව ජීවත් වෙන්න බෑ අත්‍යවශ්‍යයි ඇත්ත නමුත් එය අප අර්ථ දැක්විය යුතුයි හරියට නිවැරදිව ආහාර අවශ්‍ය වෙන්නේ දවසකට දෙවේලා නැතිනම් තුන් වේලා වතුර නැතුව ජීවත් වෙන්න බෑ පානීය දියර වර්ග ඇත්ත නමුත් කී වතාවක් අවශ්‍යද දවසකට අවශ්‍ය මොහොතවල් ටිකයි අනවශ්‍ය කාලේ වැඩි මේ තමා ඇත්ත ඔය අත්‍යවශ්‍යයි කියන හැම දෙයක්ම සැබවින්ම අවශ්‍ය වෙන්නේ ස්වල්ප වෙලාවකට ඒවා අවශ්‍ය නැති අවස්ථා ගණන වැඩි අඩුම ගානේ ඒ අනවශ්‍ය අවස්ථාවලවත් අපට ඒ තණ්හාව අත්හරින්න පුළුවන් නම් දැන් අවශ්‍ය නැහැ මේ මොහොතේ අවශ්‍ය නැහැ අන්න මේ ජීවිතය ඇතුළෙම කැලේකට ගොස් නොවේයි ගල් ගුහාවකට ගොස් නොවේයි පැවිදි වීත් නොවේයි මේ ගිහි ජීවිතයේ තුලම සෑහෙන දුරකට තණ්හාවෙන් ඈත් වී ජීවත් වෙන්න පුළුවන්. බොහෝ විට නගන බොළඳ තර්කයක් තමා ගිහියෙකුට නිවි සැනසී ජීවත් වෙන්න බෑ කියා. තවත් විදිහකට ඒ සාධාරණීකරණය කරන්නට හදන්නේ දුක් විඳීමයි, සාංසාරික ගමනයි, ලෙඩවීමයි, ඔත්පලවීමයි, මහලුවීමයි, මරණයටපත් වීමයි, යලි යලිත් ඉපදීමයි. නැහැ, ප්‍රඥාවන්ත නම් අන්නේ ප්‍රඥාවෙන් පුළුවන් සෑහෙන ප්‍රමාණයක් අනවශ්‍ය ආසාවන් කපා දමන්න. මේ මොහොතට අවශ්‍ය මොනවද? එවිට දැනේවි පුංචි හුස්මක් හොඳටම ඇති. එතන කෙතරම් නිවීමක්ද තිබෙන්නේ? කෙතරම් සැහැල්ලුවක්ද තිබෙන්නේ? තිබහයි වතුර ටිකක් ඇති. ඒ තිබෙන සැහැල්ලු භාවනා කරන්න අවශ්‍යයි. මොනවද ඕනේ? සිහිය පමණයි අවශ්‍ය, වෙන කිසිවක් අවශ්‍ය නැහැ. එකම එක පොතක්වත් අවශ්‍ය නැහැ. කැලයක්, ගල් ගුහාවක්, භාවනා මධ්‍යස්ථානයක්, කුටියක් නැයි එකක්වත් අවශ්‍ය නැහැ. අවශ්‍ය වෙන්නේ සිහි කල්පනාව පමණයි. සරල වෙන්න, සාමාන්‍ය ජීවිතයත් සරල කරගන්න, ආධ්‍යාත්මික ජීවිතයත් සරල කරගන්න, එදිනෙදා ජීවිතය, ලෞකික ජීවිතය, භෞතික ජීවිතය සරල කර ගැනීම ලේසි නෑ. ලේසි නැත්තේ මෝඩකමින් හදාගත් මහා සංකීර්ණයකට පටලැවි සිටින නිසා පමණයි. වෙන හේතුවක් නොවේ. ඒ පටලැවුනේත් අපිමයි. එම නිසා පටලැවුණු කෙනාටම පිළිවන් ගැලවෙන්නත් කාටවත් ගලව ගන්න බෑ. හැබැයි පටලැවුනේ තමන්නම් තමන්ටම පිළිවන් ගැලවෙන්න. සමාජයට දොස් කියා වැඩක් නෑ, කාලයට දොස් කියා පළකුත් නෑ. සාමාන්‍ය භෞතික ලෞකික එදිනෙදා ජීවිතය සරල කරගන්න. ඒ ලේසි නෑ, නමුත් පුළුවන්. ඒ සරල කරගත්තයි සිටිනවා. හැම දිනාටම මුණ ගැහෙනවා ඇති තමන්ට වඩා සරලව ජීවත් වන අය. හැම දෙයකින්ම, ඇඳුම් වලින්ද, පැළඳුම් වලින්ද, කෑම බීමෙන්ද, ගමන් බිමන් වලින්ද, බේත් හේත් වලින්ද, ගෙවල් දොරවල් වලින්ද, මේ හැම දෙයකින්ම තමන්ට වඩා සරලව ජීවත් වන අය, තමන්ට වඩා සැහැල්ලුවෙන් ජීවත් වන අය, අඩු බියකින් ජීවත් වන අය, තමන්ට වඩා අඩුවෙන් දුක් විඳින අය, ආදර්ශ නැතිවා නොවේයි. සජීවී ආදර්ශ, වර්තමාන ආදර්ශ ප්‍රමාණවත් තිබෙනවා මේ ලෝකේ. ආධ්‍යාත්මික ජීවිතයත් සරල කරගන්න. සමහර විට භෞතික ජීවිතය සරල කරගෙන ආධ්‍යාත්මික ජීවිතය සංකීර්ණ කරගත් අය සිටිනවා. මහා දාර්ශනික සංකල්පවල, මතවාදවල, දෘෂ්ටිවල පොතපතවල හිර වෙලා එළියට එන්න බැරි තරමට හිර වෙලා දුක් විඳින අය. එතනදි සිතනවා භෞතික දේවල් අතහැරීම කෙතරම් පහසුද? මේ දර්ශන ක්‍රමවේද, කමඨහන්, සූත්‍ර, අභිධම්ම මේවා අතහැරීම කෙතරම් අපහසුද? අර ඇඳුම් පැළඳුම් යාන වාහන ගෙවල් දොරවල් මිල මුදල් අත්හැර ඊට වඩා බරක් ඔළුවට අරගෙන දුක් විඳිනවා. නිවි සැනසෙන්නට ඒ කිසිවක් අවශ්‍ය නැහැ. සිහි කල්පනාව හදාගන්න. සිහි කල්පනාව හදා ගැනීමටයි සතිපට්ඨාන කියන්නේ. සිහි කල්පනාව ඉතාම දුෂ්කරව සෑහෙන මිල මුදලක් වැය කොට අත්පත් කරගන්නා සියල්ලම අහිමි වෙනවා. සදහටම කිසිවක් තිබෙන්නේ නැහැ. ඇවිත් යනවා. ඒ ඇවිත් යන දේවල් අතර ඉතාම වේගයෙන් ඇවිත් යන දෙයක් තමයි සිහි කල්පනාව. වැඩියෙන්ම සිටින්නේ අසිහියෙන්. වැඩිපුරම කල්පනා කරන්නේත් අසිහියෙන්. සිහියෙන් කල්පනා කළ අවස්ථා සිහියෙන්. ආහාරගත් අවස්ථා සිහියෙන්. වැඩ කළ අවස්ථා කොපමණ අඩුද? මේ මුළු සසරම දුවන්නේ අසිහියෙන්. අසිහියෙන් යන ගමනකටයි සාංසාරික ගමන කියන්නේ. හැම දුකක්ම විඳේ අසිහියෙන්. හැම දුකක්ම විඳින්නට කටේත සම්පාදනය කළෙත් අසිහියෙන්. කවුද සිහියෙන් දුක් විඳින්න සැලසුම් කරන්නේ? සමස්ත සසරම කරකැවෙන්නේ අසිහිය නැමැති කේන්ද්‍රය වටේ. හැම දුකක්ම, හැම කෝපයක්ම, හැම ශෝකයක්ම උපදින්නේ අසිහිය නැමැති උල්පතින්. ඇත්තේ එකම එක උල්පතයි, එනම් අසිහියයි. අසිහිය නැමැති උල්පතින් පැන නගින සාංසාරික දිය දහරාවට ඒ දියලට ඒ සැඩ පහරට හැම විටම හසු වෙමින් සාංසාරික සාගරයට ගහගෙන යන ජීවිතේට සමුදෙන්න සොයා ගන්න සිහියේ උල්පත. උල්පත් දෙකයි තිබෙන්නේ. අසිහියේ උල්පතයි සිහියේ උල්පතයි. මෙතෙක් කල් පානය කළේ අසිහියේ උල්පතේ අතෘප්ති ජලයයි. බොන්න පිපාසය වැඩි වෙනවා. හරියට මහ මුහුදේ ලුණු වගේ. කවදාවත් බීලා ඉවර කරන්න බැරි තරමට මහ මුහුදේ ජලය තිබුණත් බොන්න පිපාසය වැඩි වෙනවා පමණයි. අසිහියේ උල්පතින් පානය කරන්න කරන්න සිදුවන්නේ ඒ ප්‍රතිඵලයයි. නික්මෙන්න අසිහියෙන් පැමිණෙන්න සිහියට ඇත්තේ ඒ පරිවර්තනය පමණයි, වෙනත් පරිවර්තන නෑ. ඒ එකම එක පරිවර්තනය, විය යුතු සහ සිදු කළ යුතු එකම එක පරිවර්තනය කරගන්නේ නැතිව මොනවා වෙනස් කළත් විඳින්න වෙන්නේ එකම දුකයි. මොන විදිහේ දැනුමක් ගත්තත්, මොන විදිහේ ශරීරයක් හදාගත්තත්, මොන විදිහේ ගෙයක් ගොඩනගා ගත්තත්, මොන විදිහේ උසස් වීම රැකියා තව තව ලබා ගත්තත්, ඉන්න වෙන්නේ බයින්, නිදා ගන්න වෙන්නේ බයින්, ඇහැරෙන්න වෙන්නේ බයින්මයි. පත් වෙන්න සිහියේ උල්පතින් පැන් බොන කෙනෙකු බවට දැනේවි. කෙමෙන් කෙමෙන් පිපාසය සංසිඳෙන බව, සිහියෙන් සිටින්න, සිහියෙන් සිටින්න, සිහියෙන් සිටින විට දැනෙනවා මොනවද ඇත්තටම ඕනේ, මොනවද ඇත්තටම අවශ්‍ය නැත්තේ. එපා, සියල්ල අවශ්‍යයි, සියල්ල ලැබුණත් මදි කියන ඒ පිපාසයට ගොදුරු නොවි සිහියෙන් ඉන්න. අසිහියෙන් කල්පනා කරන හැම විටම දැනගන්න මේ පානය කරන්නේ අසිහියේ වතුරයි. අසිහියේ වතුර බොන්න බොන්න මත් වෙනවා, මත් වෙනවා. සිහි කල්පනාව නැති වෙනවා. සිහි කල්පනාවෙන් තොරව අසීයෙන් හිතන්න හිතන්න, අසීයෙන් ඇවිදින්න ඇවිදින්න, අසීයෙන් දුවන්න දුවන්න, අසීයෙන් හම්බ කරන්න හම්බ කරන්න, අසීයෙන් වියදම් කරන්න වියදම් කරන්න සිදුවන්නේ මත්තුණු කෙනෙකු බවට පත් වෙනවා. මේ පානය කරන්නේ මත් වතුර. එම නිසා දහම බොහෝම සරලව සහ ලස්සනට කියනවා, අසීයෙන් ඉන්න කෙනා මත්තුණු කෙනෙක්, හොඳටම මත් වූ කෙනෙක්, බාහිර කිසිම මද්ද්‍රව්‍යයකින් එපමණට මත් වෙන්න බෑ සිහි කල්පනාව නැති කර ගැනීම තරම්. පානය කරන්න සිහියේ පැන්, එවිට දැනේවි නැතුව බැහැයි කියා සිතා සිටි බොහෝ දේවල් නැතිව සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් බව, කළ නොහැකියයි සිතා නොකළ සිටි, නමුත් කළ යුතුව තිබුණු බොහෝ දේවල් කළ හැකි බව, ඒ බවත් සිහි අපට කියා දෙනවා. තමන්ටම දොස් කියා ගන්න කී දෙනෙක් සිටිනවාද? තමන්ටම, මට මේ දේ බෑ, අර දේ බෑ, මතක තියා ගන්න බෑ, තේරුම් ගන්න බෑ, හිත එකඟ කර ගන්න බෑ, නිදා ගන්න බෑ, යමක් වටහා ගන්න බෑ, ඉවසන්න බෑ. දැන් මේ විදිහට බැහැයි 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 කියමින් උපන්දා සිට අදවනතුරු බැහැ කියන මන්ත්‍රය පමණක්ම ජප කරමින්, එම නිසාම බැහැ කියන මන්ත්‍රයම සිද්ධි වුණු බැරි කෙනෙකු බවට පත් වුණු ඕනෑම අයෙකුට සිහියෙන් සිටීමෙන් හැකි කෙනෙකු බවට පත්විය. හැකි කෙනෙකු, කළ හැකි කෙනෙකු බවට, පුළුවන් කෙනෙකු බවට, ඉවසන්න පුළුවන් කෙනෙක් නිර්මාණය කරනවා සිහිය. අවශ්‍ය දේ මතක් කරගන්න පුළුවන් කෙනෙකු. අවශ්‍ය දේකට අවධානය යොමු කළ හැකි කෙනෙකු. අවශ්‍ය දෙයක් බෙදා හදා ගන්න පුළුවන් කෙනෙකු. සමර්ථ කෙනෙකු බවට පත් වෙනවා සිහියෙන්. මේ පරිවර්තන දෙකම සිදු වෙනවා. මේ පරිණාමයන් දෙකම එක් පැත්තකින් කපා දැමීමක් සිදු වෙනවා, හලා දැමීමක්, අත්හැර දැමීමක්. ජීවිතයට අවශ්‍ය මොනවද, අනවශ්‍ය මොනවද? අර අනවශ්‍ය කන්ද හැමම අත්හරිනවා. බලාපොරොත්තු, ආශාවන්, අපේක්ෂාවන්, ප්‍රාර්ථනාවන්, කෑදරකම්, පෙරේතකම් සහ තණ්හාවන් එකක් මත එකක් අතුරා මහා ගිරි මුදුනක් ගොඩනගා ඉතාම වෙහෙසින් මහන්සියෙන් දුෂ්කරව නගින ගිරි දුර්ගයක් බවට ජීවිතය පත් කරගත් කෙනෙකුට ජීවත් වීම හරියට තැන්නක නිම්නයක නැතිනම් සානුවක ගමන් කරනවා වැනි අත්දැකීමක් සිහියෙන් ලැබෙනවා. ජීවිතය නිම්නයක් බවට පත් වෙනවා, මුදුනක් බවට නොවේ. අමාරුවෙන් තරණය කරන්න කල යුතු නැහැ, පහසුවෙන් ගමන් කළ හැකි නිම්නයක් බවට. දෙවෙනි කාරණය, බැහැයි කියා නොකල සිටි අත්හැර අත්හල තමන්ට අඩු ලකුණු දී අවතක්ෂේරුක ඒ බොහෝ දේවල් පුළුවන් බව වැටහෙනවා. තමන් යනු අසීමිත වූ ආධ්‍යාත්මික හැකියාවන්ට කියන නම මම කියන්නේ. පැහැදිලිව තේරුම් ගන්න, මම කියන්නේ අසීමිත වූ ආශාවන්ට ගොදුරු වී කෙලවරක් නැති දුක් විඳින කෙනෙකුට කියන නමක් නොවේයි. ඒ මම වත්තරින්න. මෙතන අත්හලේතු මමෙක් ඉන්නවා. ඒ දුක් විඳින මම වත්තරින්න. තණ්හාවේ ඇඳුම් ඇඳගෙන අතෘප්තියේ දාහයෙන් පීඩා විඳින තමන් වත්තරින්. එයාට මම කීව ඇති, ඒ මමට සමුදෙන්න. එසේම පුළුවන් කෙනෙකු බවට පත් වෙන්න. කවුරු මොනවා කීවත් කම්පාණු වී ඉන්න පුළුවන් කෙනෙකු බවට පත් වෙන්න. මොන දේ ලැබුණත් මොන දේ නොලැබුණත් ලැබුණු දේවල් අහිමි වුණත් ප්‍රාර්ථනා නොකළ දේ ලැබුණත් එක වගේ ඉන්න පුළුවන් කෙනෙකු බවට පත් වෙන්න. සිතිවිලි, මතක, බලාපොරොත්තු, සැලසුම් මේ සියල්ල පාලනය කරන ස්වාමියෙකු බවට පත් වෙන්න, සිතිවිලි විසින් පාලනය කරනු ලබන මෙහෙකරුවෙකු බවට පත් නොවි. දක්ෂේකු, ශ්‍රේෂ්ඨේකු, විශිෂ්ඨේකු හැම දෙනා තුළම ජීවත් වෙනවා. ඒ විශිෂ්ටයාව හඳුනා ගන්න, ඒ ශ්‍රේෂ්ඨයාව හඳුනා ගන්න, ඒ දක්ෂ තැනැත්තාව හඳුනාගන්න. අර අදක්ෂ බොළඳ බාල ඒ කෙනාව අත්හරින්. භාවනාව කළ හැකි දෙයක් බව විට වැටහෙනවා. මේ ජීවිතය ඇතුළෙම කළ හැකි දෙයක්, ඔය ඉන්න තැනම කළ හැකි දෙයක්, විශේෂ තැන් අවශ්‍ය නෑ, විශේෂ ඉරියව් අවශ්‍ය නෑ, විශේෂ ගුරුවරු අවශ්‍ය නෑ. සිහියෙන් ඉන්න, දැනගෙන කටයුතු කරන්න, මෙතන මේ මොහොතේ ඉන්න. මේ ජීවිතය ඇතුළෙම, ඔය ගිහි ජීවිතය ඇතුළෙම සිහියෙන් ඉන්න පුළුවන් බව එවිට වැටහෙයි. එපමණක් නොවී ගිහි ජීවිතය තුළ සිහියෙන් ඉන්න පුළුවන් වගේම සිහියෙන් ඒ කටයුතු කරන්නත් පුළුවන් බව, රැකියාවද, යුම් පිහුන්ද, හරිහම්බ කිරීමද, මේ සියල්ලම සිහියෙන් කරන්නත් පුළුවන්. එකක් අනිකට බාධාවක් නොවේ. සිහියෙන් ඉගෙන ගන්නත් පුළුවන්, ඉගෙන ගැනීමෙන් සිහිය වැඩි කරගන්නත් පුළුවන්. එකක් අනිකට උපකාරී වෙනවා. අන්න එතනදී වැටහෙනවා ජීවිත දෙකක් නැහැ, ආධ්‍යාත්මික ජීවිතයයි ලෞකික ජීවිතයයි කියා. දෙකක් නෑ, ඇත්තේ එකයි. ඒ මනින්නේ සිහියෙන් ඉන්නවද නැද්ද? ඒ තමා නිර්ණායකය, ඒ තමා මිනුම් දණ්ඩ. සිහි කල්පනාවෙන්ද ඉන්නේ, වර්තමානයේද ඉන්නේ, අතීතය මතක් කරන්නේ සිහියෙන්ද, අනාගතයේ සැලසුම් කරන්නේ සිහියෙන්ද, නැතිනම් අසිහියෙන්ද, හම්බ කරන්නේ සිහියෙන්ද, ඉතිරි කරන්නේ සිහියෙන්ද, වියදම් කරන්නේ සිහියෙන්ද, දැනගෙනද, යමක් මිලේට ගන්න දැනගෙනද, මේ දේ අත්‍යවශ්‍ය බව දැනගෙනද, නැත්නම් ඕනෙද එපාද නොදැනද? නොදැන නම් කටයුතු කරන්නේ, නොදැන නම් යමක් මිලේට ගන්නේ එතන ඉන්නේ අර බොළඳ කෙනා, සාංසාරික සත්වයා, අර තණ්හාවේ වටරවුමේ දුවන කෙනා. දැනගන්න, දැනගැනීමයි භාවනාව. වෙන භාවනාවක් නෑ, දැනගැනීමයි භාවනාව. ඒ දැනුම අතින් අතට දෙන්න බෑ, මොළයෙන් මොළයට දෙන්න බෑ, පොතකින් පොතකට දෙන්න බෑ, තවත් කෙනෙකුගෙන් අතමාරුවට ඉල්ලගන්නත් බෑ. තමා තුලින් පහළ වෙන, තමා තුලින් මතු කරගත යුතු සහ තමා තුලින් දියුණු කරගත යුතු. දන්නා කෙනෙකු බවට පත් වෙන්න. අර පොත, මේ පොත, අර දර්ශනය, මේ විශ්ෂය ගැනම නොවේ, තමන් ගැන දන්නා කෙනෙකු සේ ජීවත් වෙන්න. ඔබ දන්නවා නම් ඔබ ගැන කාටවත් ඔබ රවට්ටන්න බෑ. තව කෙනෙකුට අපව රවට්ටන්නට පිළිවන්නේ අප ගැන නොදන්නා නිසයි. සසරට රැවටෙන්න එපා. සසරට රැවටුණු කෙනා හැම දෙයකටම සහ හැම කෙනාටම රැවටෙනවා. සැපට රැවටෙන්නත් එපා, දුකට රැවටෙන්නත් එපා. සැප සැප විදිහට දකින්න, දුක දුක විදිහට දකින්න. මේ සැපයි දුකයි දෙකම අපට අයිති නැති ඇවිත් යන ස්වභාවයන් විදිහට දකින්න. එවිට සැප තුලත් දුක තුලත් ජීවත් නොවන සැනසීම තුල ජීවත් වන කෙනෙකු තමා තුලින්ම සොයාගන්න පුළුවන්. අන්නේ ගවේෂණයටයි භාවනාව කියන්නේ. ඒ ගවේෂණයේ යෙදෙන්න වෙන ගවේෂණ නැහැ. සොයාගන්න කොහොමද සැනසෙන්නේ? දුකට අහුවෙන්නත් එපා, සැපට අහුවෙන්නත් එපා. ඇවිත් යන්න දෙන්න අහුවෙන්නේ නැතුව. සැනසෙල්ලයි තමන්ගේ කිව හැකි ධනයක් තිබෙනවා නම් ඒ සැනසෙල්ලටයි. ඒ ධනය සාගන්න. සරල කරන්න ජීවිතය, සරල භාවනාන යෝගියෙක් වෙන්න. අත්හරින්නේ සියලුම සංකීර්ණයන්. සරලව හුස්ම ගන්න පුළුවන්, සරලව හුස්ම පිට කරන්න පුළුවන්. සරල මෙන්ම ඒ සරලත්වයේ ගැඹුර දකින යෝගීක බවට පත් වෙන. ඒ යෝගියාට මේ මුළු ලෝකයේම එකම සෙනසුනක්, සේනාසනයක්. මේ මුළු ලෝකයේම කොතනත් සිහියෙන් ඉන්න පුළුවන්. කොයි මොහොතෙත් සිහියෙන් ඉන්න පුළුවන්. හැම මොහොතක්ම, හැම තැනක්ම ආධ්‍යාත්මික මොහොතවල්, ආධ්‍යාත්මික නිකේතනයන්. හැම දිනාටම තෙරුවන් සරණයි.